ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද දෙසැම්බර් මාසේ 8 වෙනිදා ඊයේ දිනේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස මවුබිමින් පුවත් විශේෂාංගයෙන් අවධානය යොමු කරන වෙලාව. මේ දිනවල පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙනවා. විදේශ අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කෙරුණු ඊයේ දිනේදී විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊස්රායල් සහ පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවල් ඊස්රායලය වටා ගොනුවීම සම්බන්ධයෙන් තමන්ගේ අදහස ඉදිරිපත් කරමින් පලස්තීනය සමග සම්බන්ධව ඉදිරියේදී කොයි ආකාරයෙන්ද ලෝකයේ කටයුතු කළ යුත්තේ, ඔවුන් වෙනම රාජ්‍යයන් ලෙස පිළි අරගෙන කටයුතු කරන්න ඔවුන්ට තිබෙන නිදහස පිළිබඳව අදහස් පළ කළා, වගේම පලස්තීනයට සහයෝගය පළ කරමින් පලස්තීන අනන්‍යතාවය සහිත විශේෂ සාටකයක් පැලරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් හිටියා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙවැනි අදහස් දැක්වීමකුත් සිදු කළා.
අද බොහෝ ලෝකයේ බලවත් රටවල් අපිට පේනවා මේ ප්‍රශ්නේදී පැති අරගෙන තිබෙනවා. ඒ පැති අරගෙන අපිට පේනවා පොඩි ඉම්බැලන්ස් එකක්. ඊස්රායලයේ පැත්ත තමයි අරන් තියෙන්නේ. ඒ නිසා තමයි මම බොහොම වගකීමෙන් මේ පලස්තීන ජනතාවගේ සොලිඩැරිටි එක ඉස්මතු කරන්නට මම මේ ෂෝල් එක ඇඳගෙන ආවේ. අද මහපොළොවේ යථාර්ථයක් තියෙනවා. මේ මහපොළොවේ යථාර්ථය තුල ගාසා ස්ට්‍රිප් එක, වෙස්ට් බැංක් එක, ගෝලන් හයිට්ස් ඒවා කේන්ද්‍ර කරගෙන අපි විශ්වාස කරනවා පලස්තීන රටක් බිහිවෙන්න ඕන. ඒ බිහි වෙන පලස්තීන රට තමන්ගේ එහා යාබද රට ඊස්රායලයක් සමග සහෝදරත්වයෙන් යුදමය තත්ත්වයකින් තොරව කටයුතු කරන්නට ඕනේ කියන එකත්, ඒ වගේම ලෝකෙට අපි මේ ඉදිරිපත් කරන සංහිඳියාව අපේ රටෙත් ක්‍රියාත්මක වෙන්නට ඕන.
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස් වලට සමගාමීව යමින් ඒ අදහස් ඒ ආකාරයෙන් විපක්ෂයේ දැරීම පිළිබඳව තමන් සතුටු වන බව ප්‍රකාශ කරපු අලි සබ්‍රි විදේශ ඇමතිවරයා විශේෂයෙන්ම පලස්තීනයේ සම්බන්ධයෙන් ලෝකයේ කටයුතු කිරීමේ අවශ්‍යතාවය සහ කටයුතු කළ යුතු මාර්ගය පිළිබඳව යම් අදහසක් පළ කළා. ශ්‍රී ලංකාවේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරන අතර මේ අලි සබ්‍රි විදේශ කටයුතු ඇමතිවරයා
ඉතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාට පැලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්ථාවරය. එක ඉතාමත්ම හොඳ දෙයක්. මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම ස්ථාවරයේ ඉන්නවා. අපේ රජයේ ස්ථාවරයේ ඉන්නවා. අපේ රජයේ සියලුම අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මේ පැලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතාමත්ම මැදිහත්ව ජාත්‍යන්තර ඇති කරගත්තු ටූ ස්ටේට් සොලූෂන් එක වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. මේ නායකත්වය අරගෙන පැලස්තීන ඉස්ට්‍රේලි ප්‍රැක්ටිසස් කමිටී එකේ නායකත්වය දීලා තියෙනවා. මම සිතුවන්ත වෙනවා විපක්ෂය ඒ සම්බන්ධයෙන් එකඟ වීම පිළිබඳව.
මෙවැනි ගැටුම් පවතින කාලවකවානුවක විශේෂයෙන්ම ඊස්රායලයේ කටයුතු කරන ආකාරය, ඊස්රායලයේ වැඩ කරන පසුබිම තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අපි මොන වගේ ස්ථාවරයක පිහිටිය යුතුයිද, සහ මේ වන විට ශ්‍රමිකයන් විදේශ සේවකයන් සම්බන්ධයෙන් ඊස්රායලයේ කටයුතු කරන පසුබිම පිළිබඳව අදහස් දැක්වීමක් ජාතික ජන බලවේගයේ විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සඳහන් කළා.
ඊස්රායලයේ ඉන්න 6000ක් විතර ශ්‍රී ලාංකිකයන්ගේ 4000ක් විතර ඇත්තරම ගත්තොත් වීසා තියෙනවා. තව 2000ක් විතර ඉන්නවා වීසා නැතුව. මේ යුදමේ තත්ත්වය නිසා ඊස්රායල් ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න ලෑස්ති වුණා. ඒ ඇයට වීසා ලබා දීලා රැකියාව ස්ථිරව කරගෙන යන්න අවස්ථාව දෙන්න. නමුත් අපේ ආණ්ඩුව, අපේ මේ ලංකාවේ ආණ්ඩුව ඒකට විරුද්ධ වෙනවා. ඉතින් ලෝකේ රටවල් ඒ තමන්ගේ රටවලින් ගිය ශ්‍රමිකයන්ට ඒ රටේ ආණ්ඩුව විසින් එවැනි සහනයක් දෙනවා නම් ඒ සහනය ටක් ගාලා ගන්න ඕනේ. ඒක තමයි කළ යුතු වෙන්නේ. හැබැයි මෙතන තියෙන මේ විදේශ රැකියා මාෆියාවත් එක්ක ඒකට විරුද්ධ වෙලා අර 2000ක් විතර අද වීසා නැතුව ආපහු ලංකාවට එන්න වෙනවා. මේක අපරාධයක්. ලංකාවේ ආණ්ඩුව කළ යුතු වෙන්නේ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඒ අයව නීත්‍යානුකූල වීසා ලබා දෙන ක්‍රමවේදයට අනුයුක්ත කරන එක.
ශ්‍රී ලංකාවේ වාහන ආනයනය නවතා තිබුණත් පාර්ලිමේන්තුවේ ඊයේ අයවැය විවාදය අතර තුළ වාහන ආනයනය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරන්න විදේශගත ශ්‍රමිකයින්ට බලපත්‍ර නිකුත් කරලා තිබෙනවා කියලා මනුෂ්‍ය නායකකාර කම්කරු සහ විදේශ රැකියා ඇමතිවරයා සඳහන් කළා. මේ ක්‍රමවේදය ඔස්සේ ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් විදේශ ශ්‍රමිකයින් ලංකාවට එවලා තියෙනවා කියලා තමයි වාර්තා වුණේ පහුගිය කාලේ යම් ප්‍රවර්ධනයකුත් සිද්ධ වුණා ලංකාවට විදේශ විනිමය වැඩි වශයෙන් එවන පුද්ගලයින්ට රට වාහන ආනයනය කරන්න ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන නවත්තලා තිබුණත් එවැනි පුද්ගලයින්ට විද්‍යුත් වාහන ආනයනය කරන්න අවස්ථාවක් ලබා දෙනවා කියලා කොමනත් මේ ශ්‍රමිකයින්ට විදේශ ශ්‍රමිකයින්ට ලබා දුන්නු විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රමවේදයට නායවර ලිපිනිකුත් කිරීමට අදාළ කටයුතු සිද්ධ කරද්දී යම් අවහිරතාවයකුත් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි මනුෂ්‍ය රණාකාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ. ඒ අනුව වාහන ආනයනය ශ්‍රී ලංකාවේ නවතලා තිබුණත් විදේශගත ශ්‍රමිකයින් රටට ප්‍රේෂණය වීම හරහා ඔවුන්ට දිරිගැන්වීමක් ලෙසයි මේ ආකාරයෙන් විද්‍යුත් වාහන ආනයනය කරන්න යම් ක්‍රමවේදයක් ඇතුළේ අවසර ලබා දීලා තියෙන්නේ. යුක්රේන යුදබිමේදී මියගිය ශ්‍රී ලංකා හමුදාව නියෝජනය කළ හමුදා සෙබලා එහෙමත් නැත්නම් ඔහු නමින් රනීෂ් හේවගේ නිලධාරියාගේ සිරුර ඊයේ සොයාගෙන තිබුණා. යුක්රේනයේ සටන් පෙරමුණකදී විදෙස් බට කණ්ඩායම්වලට නායකත්වය දෙමින් හිටින අතරතුර තමයි රනීෂ් හේවගේ හමුදා සෙබලා කාලතුවක්කු ප්‍රහාරයකින් මිය ගිහිලා තිබුණේ. ඔහු එහෙම නැත්නම් රනීෂ් හේවගේ කියන නිලධාරියා කිලෝමීටර් 15ක් පමණ දුරකට ඔහු මිය ගියායින් පස්සේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔහුගේ දෙවනියා විදිහට කටයුතු කරපු ශ්‍රී ලංකාවේදී කමාන්ඩෝ බලකායේ සිටි යුක්රේන් හමුදා සේවයට එක්ව කෝපරල්වරයෙක් කියලා වාර්තා වෙනවා. මේ ප්‍රහාරයේදී මියගිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නිලධාරියෙක් සහ යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සේවය කළ හිටපු යුද හමුදා නිලධාරියෙකු ජීවිතයෙන් සමුගැනීමේ සිද්ධිත් වාර්තා වුණා. ඔවුන් දෙදෙනාගේ සිරුරු ඊයේ වෙනකොටත් රැගෙන එන්න හැකියාවක් තිබුණේ නැහැ කියලා වාර්තා වෙනවා. කොමනත් යුක්රේන් හමුදාවේ ජාත්‍යන්තර ලීගයේ අමරිකා කැනඩා ඇතුළු විදෙස් බටපිරිස්වලට නායකත්වය දුන්නු කපිතාන් රනීෂ් හේවගේගේ අවසන් කටයුතු යුක්රේන් රජයේ හමුදා ගෞරව සහිතව සිදු කරන්න සැලසුම් කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. පහුගිය කාලේ යුක්රේන ජනාධිපතිවරයා යුක්රේන රුසියා යුද්ධය ආරම්භ වීමත් එක්ක විදේශ රටවල සේවය කරන සොල්දාදුවන්ට ආරාධනාවක් කරා යුක්රේන හමුදාවට එකතු වෙලා කටයුතු කරන්න කියලා. ඒ අනුව තමයි රනීෂ් හේවගේ හමුදා නිලධාරියා ගිය අවුරුද්දේ මාර්තු මාසයේදී යුක්රේන හමුදාවට එකතු වෙලා එහි යුද පෙරමුණේ සෙබලෙකු විදිහට කටයුතු කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ඇතිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වර්තමානයේ ආණ්ඩුව කරගෙන යද්දී පාලන බලය හොබවද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුව අතර තිබෙන සම්බන්ධතා පිළිබඳව මාධ්‍යවේදීන් ඊයේ දිනේ SP දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කළා. මේ මාධ්‍යවේදීන් නගපු ප්‍රශ්නවලට SP දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා දක්වපු අදහස්.
ඔබතුමල්ලා සඳහන් කරනවා අපි වැටුණා දුවිල්ල වෙනකම් වැටුණා. හැබැයි අපි ක්‍රමක්‍රමයෙන් දැන් අපි නැගිටලා ඉන්නේ කියලා. ඔව්. දැන් අනාගතයේදී
එහෙම නැගිටින්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය. ඒක තාමත් වැටිලා. ඒක තාමත් වැටිච්ච තැන ඉන්නේ. තාමත් 1-2% වගේ තමයි ඉන්නේ. එහෙම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නේ. අපෙන් ගියා ඉන්නෙත් එහෙමයි. සේරම එකතු වුණාමත් 1%ක් හොයාගන්න. හැබැයි අපි නැගිට.
හැබැයි එක්සත් ජාතික පක්ෂය මං හිතන්නේ දැන් ඔබතුමල්ලාගේ ඉඟේ එලිලා යන්න වැඩපිළිවෙලක් ඒගොල්ලෝ සකස් කරනවද කොහොමද? මොකද
ඔබතුමා අපි ලබන මැතිවරණයට තරම් කරන්න සූදානම්. අපේ අපේක්ෂා
ජනාධිපති කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සහයෝගය තාමත් ඔබතුමලට තියෙනවද?
පක්ෂෙන් අහන්න ඕන අපිට. අපේ දේශපාලනයට නම් එහෙම සහයෝගයක් නැහැ. වෙන මොනවා හරි සහයෝගයක් තියෙනවද කියලා පක්ෂෙන් අහන්න.
ශ්‍රී ලංකාවේ මේ දිනවල වාර්තාවට වර්ෂාපතනයත් එක්ක විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා ජලවිදුලි නිෂ්පාදනය 71% ඉක්ම වෙනවා කියලා වාර්තා වෙනවා. ඒ අතරේ ලංකාවේ තියෙන මේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට විදුලි බල මණ්ඩල සාමාජිකයින් දන්වලා තිබෙනවා. විදුලි බිල යලිත් ඉහළ දැමීමට සිදු වෙනවා කියලා කාරක සභාව හමුවට ආපු අවස්ථාවේ ඊයේ විදුලි බල මණ්ඩලයේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. කොමුණත් ආංශික අධීක්ෂණ කාරක සභාව විදුලි බල මණ්ඩලයට සාමාජන උපයෝගිතා කොමිසමට නියෝග කරලා තියෙනවා. විදුලි බිල අඩු කරන්න පුළුවන් ආකාරය පිළිබඳ සොයා බලලා සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න කියලා. කොමුණත් ඔවුන් ජලවිදුලි බලාගාර ආශ්‍රිතව වර්ෂාපතනයේ ලැබීම විදුලි බලය සඳහා වන එමන්ත විදුලි බිල්පත වැඩි කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලයේ සඳහන් කිරීම කියන කරුණු පදනම් කරගෙන තමයි මේ ආර්ථික අර්බුදයේ බලපෑම සොයන්න පත් කරපු ආංශික අධීක්ෂණ කාරක සභාව බිල වැඩි කිරීම කෙසේ වෙතත් විදුලි බිල අඩු කරන්න පුළුවන් ආකාරය පිළිබඳ සොයලා බලලා සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න කියලා විදුලි බල මණ්ඩලයටයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවටයි නියෝග කරලා තියෙන්නේ. එමනම් යලිත් එළඹෙන සඳුදා දිනේ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මව්බිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.